නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කන්තිච සෝවචස්සතා සමනානංච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා ඒතං මංගල මුත්තම වැඩමවා වදාළ අතිපූජනීය වන්දනීය මා සංඝරත්නයෙන් අවසරයි වාසනාවන්ත පින්වත්නි, මේ මොහොත වෙනකොට අපගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨ උත්තරීතර අවස්ථාවකට අපි එළඹිලා සිටිනවා. ඒ තමයි මේ වස්සානේ කියන මේ කාල පරිච්ඡේදයේ තුල විශාල කුසල සම්භාරයක් ඒකරාශි කරගෙන ඒ වස්සාන කාලයේ අවසාන ප්‍රතිඵලය ලබන්නටයි මේ මොහොතේ ඉඳලාම අපි සූදානම් වෙලා සිටින්නේ. අපි අද ධර්මයේ ශ්‍රවණය කරන්නට කලින් විශේෂ කාරණාවක් අපි සාකච්ඡා කරනට සූදානම්. ඒ තමයි කඨිනය අට්ඨමා කුසල් වලින් පළවෙනි කුසලයේ වශයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මේ කඨිනය වෙන කිසිම කුසලයකින් පරද්දන්නට බැරි, මේකේ ආනිසංස තථාගතයන් වහන්සේ නමකටවත් කියන්න බැරි තරම් උත්තරීතර පුණ්‍ය කර්මයක් වශයෙන්, පින්කමක් වශයෙන් තමයි දේශනාවේ සඳහන් කරන්නේ. ගොඩාක් අපි අතර මේ වස්සානේ කියන්නේ මොනවද, කඨිනේ කියන්නේ මොනවද කියන එක පිළිබඳ අවබෝධය නැති අය අනන්ත අප්‍රමාණ ඉන්නවා වෙන්නට පුළුවන්. අපි දැනුවත් වෙන්නට ඕනේ මේ වස්සානේ කියන්නේ කුමක්ද කියන එක. මේ වස් කාලය තුල ආරණ්‍ය සේනාසනවල පන්සල්වල ඕනතරම් ලේඛනයක් ලියලා දාලා තිනවා, අයම් වස්සාන කාලෝ. මේක වර්ෂාව තියෙන වැසි කාලයයි. කොයි කාලෙද අපි මේ ලේඛනය ප්‍රදර්ශනයටපත් කරන්නේ? අගෝස්තු මාසෙන් පස්සේ. ගින්දර වාගේ පායන ලින් ඉඳෙන පාරවල් වල පිපිරීම් දකින්නට ලැබෙන මේ වගේ ඉඩෝර කාලයක තමයි අපි මේ වස්සාන කාලය කියලා එකක් සමරන්නේ. ඇත්තටම වයින් නැත්තම් වස්සාන කාලය කියලා එකක් සමරන්නේ ඇයි? වයින්වයි කියලා අපි ඇයි මේම දැන්වීම් පෝරවල දාලා එක්තන් වෙලා ඉන්නේ ඇයි කියන මේ ප්‍රශ්නය අපෙන් ඇහුවොත් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ කළුවර වෙලා විදුලි කොටලා මේ ආසෙන් වැටෙන වයි සම්බන්ධයෙන් නෙමෙයි පින්වතුනි. එහෙනම් වර්ෂාව නැති රටවල් මේ ලෝකේ ඕනතරම් තියෙනවා. හාන්තර රටවල්, අරාබිකරේ රටවල්. එතකොට මේගොල්ලන්ට කවදාවත් මේ වැසි කාලයක් හම්බෙන්නේ නැහැ නේ. ඒකත් ඊට වසිටින්න පුළුවන් කමක් නැහැ නේ. එහෙනම් මේ ලෝකයේ මේ භෞතිකව අපට පේන දේවල් වලින් නෙමෙයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ, ලෝකෝත්තරව පේන දේවල් වලින්. මොකද්ද මේ වස්සානේ කියලා කියන්නේ? කෙලෙස් වස්සානේ, කෙලෙස් වැස්ස, රාග වැස්ස, ద్వේෂ වැස්ස, මෝහ වැස්ස, වෛර වැස්ස, තණ්හා වැස්ස, උඩඟුකමේ වැස්ස, මාන්නකාරකමේ වැස්ස කියන කෙලෙස් 1500කින් යුක්ත වූ මහා විශාල ගිගුරුම් සහිත වැස්සක් තියෙන මේ ලෝකේ. මේ වැස්සට අවුවෙලා තෙමෙච්ච නැති කෙනෙක් නැති තරම්. තථාගතයන් වහන්සේ තමන්ගේ සිදුවත් කියන බෝසත් පාරමිතාව සම්පූර්ණ කරගෙන ගෞතම නමින් බුදු වෙනකොට උන්වහන්සේත් මේ කෙලෙස් වැස්සට තෙමිලා හිටියේ. ඇයි? රම්‍ය සුරම්‍ය සුභ හම්බ වුණානේ. සුඛෝපභෝගී රාජ්‍ය සම්පත් එක්ක ජීවිතයක් අම්බ වුණානේ. ඒ නිසා මාබෝසතනන් වහන්සේ අනන්ත අප්‍රමාණ මේ සංසාර ගමනේ මේ කෙලෙස් වැස්සට අවුණා. උන්වහන්සේ අපට දේශනා කරනවා මාස 9ක් තිස්සේ අපි එක එක විවිධාකාර කමඨාන් වඩනවා, විදර්ශනා වඩනවා, සතර සතිපට්ඨානය වඩනවා, ධ්‍යාන බලාපොරොත්තුෙන් ආනාපාන සතිය වඩනවා, ගුණධර්ම වඩනවා, පුණ්‍ය කර්ම කුසල කර්ම මේ වගේ වැඩසටහන් වල නිරත වෙනවා. අදයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ අවුරුද්දේ මේ මාස 3ක් වෙන් කරලා වස්සානේ කියලා එකට නමක් තියලා ඒ කාලේ වෙනකොට අපි හැමෝම මේ කෙලෙස් වර්ෂාවෙන් බේරිලා ඉන්නට වෑයම් කරන්නට ඕනේ, කමඨාණක් වශයෙන් වඩන්නට ඕනේ. අයං වස්සාන කාලෝ, මේක වැසි කාලයයි, කෙලෙස් වැසි කාලයයි. දේශනාවේ සඳහන් වෙනවා මේ වස් සිටින ස්වාමින් වහන්සේට කිසිම තැනකට වඩින්න අවසර නැහැ. ඇයි? බේත්තේ ටික දෙනවනම්, දානමාන ටික දෙනවනම්, ගිලම්පස ටික දෙනවනම්, සියලෝම සිව්පසෙන් උපස්ථානය ලැබෙනවනම් කිසිම හේතුවක් මත එළියට යන්න බෑ. ඒ කාලේ දේශනාවේ තියෙනවා තල්ලතු වලින් කුටි හදලා, පොල්ලතු වලින් කුටි හදලා, තමන්ට පුළුවන් විදියට ඒ කාලේ තිබිච්ච උපකරණ පාවිච්චි කරලා පොඩියට කුටියක් හදලා, වස්සාන කාලේ වෙනකොට ජේතවනාරාමෙට ඒ උපාසක උපාසිකාවන් ගිහිල්ලා තථාගතයන් වහන්සේගෙන් බගයපත් ඉල්ලා සිටිනවා, ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අපේ නිවසේ අපි කුටිය සාංගික කළා, අපගේ ඉඩමේ අපි කුටියක් හදලා සාංගික කළා, ඒක ඔබ වහන්සේ සාංගිකේ බාර ගන්න ඕනේ, මේක සංඝයා වෙනුවෙන් කියලා ඉතනකොටම සාංගික වෙලා ඉවරයි, නමුත් තාම බාර දීලා නැහැ. ඒ නිසා ඔබ වහන්සේලාගෙන් ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරලා ඒ කුටිය බාර අරගෙන ඒකේ මේ වස්සාන කාලය තුල වැඩවාසය කරලා ගුණධර්ම වඩලා යම්කිසි මාර්ගඵලයකටපත් වෙලා ඔබ වහන්සේගේ ශාසනයත් බබලවලා අපට විශාල කුසලයක් කරගන්න අවස්ථාවක් දෙන්නයි කියලා දෑත් දීලා නමස්කාර කරනවා. එතකොට තථාගතයන් වහන්සේ මේ ස්වාමින් වහන්සේ වඩම්මාගෙන යන්න, ආවල් ස්වාමින් වහන්සේ වඩම්මාගෙන යන්න කියලා ස්වාමින් වහන්සේලා බාර දුන්නා. ඒ ස්වාමින් වහන්සේලා ඒ වස් මාස තුනම එළියේ කොහෙටවත් යන්නේ නැහැ, දායකයන්ගේ වැඩ කරන්නේ නැහැ, පාංශකුල පින්කම් මොකවත් නැහැ. උන්වහන්සේලා එක්තැන් වෙලා අර රෝගාතුර වෙලා ඔත්පල වෙලා ගේ ඇතුළට වෙලා ඉන්නවා වාගේ ඒ කුටියේ, එම නැත්නම් සේනාසනේ, ඒ විහාරස්ථානේ උන්වහන්සේ වැඩවාසය කරලා ගුණධර්ම වඩනවා. මොනවද වඩන ගුණධර්ම? මේ පේන දේවල් තුලින් ඇති වෙන කෙලෙස් වලින් තෙමෙන්නේ නැතුව ආරක්ෂා වෙනවා, ඇයෙන දේවල් තුලින් ඇති වෙන කෙලෙස් වලින් ආරක්ෂා වෙනවා, සිතෙන සිටිවිලි වලින් ඇතිවෙනා වූ කෙලෙස් වලින් ආරක්ෂා වෙනවා. මේ කෙලෙස් වර්ෂාවෙන් උන්වහන්සේ බේරෙන්න පාවිච්චි කරන්නේ තථාගතයන් වහන්සේගේ කමඨාන් කියන මුතුකුඩය. මේ මුතුකුඩේ පේන්නේත් නැහැ, වැස්ස පේන්නේත් නැහැ, තෙමෙනවා පේන්නේත් නැහැ, ලෙඩ වෙනවා පේන්නේත් නැහැ. මේ ඔක්කොම ලෝකෝත්තර කතාවක්. රාගයෙන් මත් වුණාම, ద్వේෂයෙන් මත් වුණාම, ලෝභයෙන් මත් වුණාම වස් සිටින ස්වාමින් වහන්සේ රෝගාතුර වෙනවා. ඒ රෝගයට අපි කියනවා පෘතුජන වුණා කියලා. මොකද්ද? එයා සාමාන්‍ය මිනිස්සු මට්ටමටපත් වුණා, පෘතුජනයි. එහෙනම් පෘතුජනයා කියන්නේ මොනවද අසනීපය කියලා බලනකොට සබ්බේ පෘතුජන උම්මත්තකා කියලා භාග්‍යවත් වහන්සේ දේශනා කරනවා. එයා මානසික අසනීපයක් යා. එනනම් මේ වස්සාන කාලය කියන එක සිව්වන පිරිසටම සුදුසු කාලයක්. එනම් භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකා කියන මේ සියලෝම දෙනාම මේ කෙලෙස් වලින් ආරක්ෂා වෙන්න, මේ කෙලෙස් වැසි වලින් තමන්ගේ ලෝකෝත්තර ජීවිතය රැකගන්න අපි හැමෝම වස් සිටින්නට අවශ්‍යයි. ඒ කාලය තුල හැමදාම විහාරස්ථානෙට යන්න ඕනේ, මල්පාන් පූජා කරන්න ඕනේ, සිව්පසෙන් සංඝයාට උපස්ථාන කරන්නට ඕනේ, බණ අහන්නට ඕනේ, භාවනා කරන්නට ඕනේ, යහපත් දේවල් වල නිරත වෙන්නට ඕනේ. දැන් බලනකොට මේ දේශයේ සෑම කෙනාම වස්සිටලා. එනම් අයං වස්සාන කාලෝ කියලා කියන්නේ මේ වගේ ශ්‍රේෂ්ඨ ස්වාමින් වහන්සේ නම මේ වස්සාන කාලය තුල ගුණධර්ම වඩලා භාවනා යෝගී වැඩහිඳලා උන්වහන්සේ යම්කිසි මාර්ග ඵලයකට අවබෝධයකට පත් වුනාම උන්වහන්සේට සීවරය පූජා කරලා දාන ටිකක් දුන්නාම ඒකට කටින පින්කම කියලා කියනවා. ඇයි මේ කටින පින්කම අත්තමා කුසල් වලින් පළවෙනි තැන නිමා කරගෙන තියෙන්නේ, අයිති කරගෙන තියෙන්නේ කියන ප්‍රශ්නෙට හොඳම පිළිතුර තමයි මේක සාමාන්‍ය දානයක් නෙමෙයි, මාර්ගඵලයකටපත් වෙච්ච ආර්ය ශ්‍රාවකයෙකුට දෙන දාණය. ඒ නිසා මේ දාණය ආනිසංස මේ ලෝකයේ ඉවර වෙලා පවතිනවා. එනම් මේ කටිනේ කියන එක පිළිබඳව අපි වැඩිදුර සාකච්ඡා කරන්න ලබන්නේ නැහැ. හේතුව අපට අද විශේෂ ධර්ම කාරණා කීපයක් සාකච්ඡා කරන්න තියෙනවා. අද මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ කන්තිච සෝව චස්සතා සමනානංච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගල මුත්තමං කියන තථාගතයන් වහන්සේගේ නිර්වාණ පණිවිඩය. ඉවසීමද කීකරුකමද ශ්‍රමණයන් දැකීමද ධර්ම සාකච්ඡා කිරීමද මේවා උතුම් මංගල කරුණු කියන එක තමයි මේ ගාථා රත්නයේ අර්ථය. අපි හැමෝම දන්නවා ගොඩාක් කට්ටියට මේ ගාථා පිළිබඳ තියෙන සූත්‍රය කටපාඩම්. හැබැයි සෝවාන් සකෘදාගාමි අනාගාමි වෙච්ච කට්ටිය අත්උස්සන්න කිව්වම ඔක්කොම බිම් බලා ගන්නවා. අත් නෑ වාගේ. ඇයි අපට ලැජ්ජයි? අපි මේ මිනිස්සුත් භවයේ මෙච්චර භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචන කටපාඩම් කරගෙන මේ තරම් ධර්ම කාරණා කටපාඩම් කරගෙන ප්‍රසිද්ධියේ තර්ක කරනවා, අනන්ත අප්‍රමාණ මිනිස්සු පරාජයට පත් කරනවා. හැබැයි ඒ ධර්ම ඥාණයෙන් ඒ අවබෝධයෙන් තමන් මොනවද කරගත්තේ කියලා ආනකොට ලැජ්ජාවේ පණ යනවා කියන්න වචනයක් නැහැ. හැබැයි තර්කයට විතරයි බණ දන්නේ, වඩන්න බණ දන්නේ නැහැ. එහෙනම් අපේ ජීවිතවල අවුරුදු 40 50 60 70ක් වෙනකම්ම සසරේ යන්න නැවත ඉපදෙන්න අපි කරුණාකාරණා කළා මිසක් සසරෙන් එතර වෙන්න වැඩ කළේ නැහැ. හැබැයි අද ධර්ම දේශනාවෙන් පස්සේ එහෙම වෙන්නේ නැහැ. අද ඉඳලා අපි හැමෝම මේ සසරෙන් එතර වෙන්න වැඩ කරන්නට ඕනේ. ඒකට අපි උපයෝගී කරගත්තේ තථාගතයන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරපු කන්තිච සෝව චස්සතා සමනානංච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගල මුත්තමං කියන නිර්වාණ පණිවිඩය. මොකද්ද මේ කන්තිය කියලා කියන්නේ? පින්වතුනි, ඉවසීම. අපගේ වැඩිහිටියෝ බයිනකොට දක්මිටි කාගෙන ඉන්නවා. හාමුදුරුවෝ බයිනකොට ඉතින් සංඝයාට ඉතින් මොකවත් කියන්න බෑ කියලා ඉතින් ඉවසගෙන ඉන්නවා. අම්මා තාත්තා බයිනකොට බිම් බලාගෙන ඉන්නවා. මේක තමයි අපි දන්න ඉවසීම පින්වතුනි. මේක ලෞකික ඉවසීමක්. භාග්‍යතුන් වහන්සේ මේ ධර්ම කාරණාව තුළ මේ ගාථා රත්නය තුළ කියන ඉවසීම ආත්පසින්ම වෙනස් එකක්. මොකද මේ ඉවසීම කියලා කියන්නේ අපි මේ ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ අපි කර්මය ඉවසන්නට ඕනේ. අපි කර්මය ඉවසනවා නම් පමණයි කන්ති පාරමිතාව පිරෙන්නේ. කර්මයට විරුද්ධ වෙනවා නම් කවදාවත් කන්ති පාරමිතාව සම්පූර්ණ වෙන්නේ නැහැ. අපි මේ ලෝකේ දිහා බලනකොට පින්වතුනි මේ සෑම නාම රූප සංඥා සංස්කාර ධර්මයක් තුලින්ම රාගය, ලෝභය, ద్వේෂය, වෛරය, මෝහය ඇති වෙන්නේ නැද්ද? අපි යම්කිසි කෙනෙක් දිහා බලනකොට සන්තෝෂ වෙන අවස්ථා අනන්තයි, අප්‍රමාණයි. ඒ වගේම තමයි වෛර වෙච්ච, ద్వේෂ වෙච්ච අවස්ථාත් අනන්තයි, අප්‍රමාණයි. මේ ලෝකේ කිසිම කෙනෙකුට පින්වතුනි තමන්ට ඕන දේ බලන්න බෑ. මේ ලෝකයේ සෑම කෙනෙක්ම බලන්නේ ඒ ඒ අයගේ තම තමන්ගේ කර්මය. රාගය මේ ලෝකේ හැමදාම වඩාගෙන ආපු අසත්පුරුෂයෙක් ඉන්නවනම් දකින දකින බවලතායට රාගෙන් නෙමෙයිද පේන්නේ, එයාගේ චක්කු ප්‍රසාදය පුරාම තියෙන රාගය. ඒ නිසා කිසිම කෙනෙක් එයාගේ දෙමව්පිය වශයෙන්, දරුව වශයෙන්, එයාගේ ඥාතිය වශයෙන් දකින්න පුළුවන් කමක් නැහැ. එයාට තියෙන රාග ඇස් දෙකක්. ඒ නිසා පේන්නේ රාගෙන්. එනම් පෙනිලා තියෙන මොනවද? එයාගේ කර්මය. එයා ගෙනාපු දේ එයාට පේන්නේ. යම්කිසි අයක් මේ ලෝකේ මෛත්‍රිය වඩනවා, මෛත්‍රිය වඩලා වඩලා හැමදේම මෛත්‍රියෙන් දැකලා, මේ සෑම නාම රූප සංඥා සංස්කාර ධර්මයක්ම මෛත්‍රියෙන් ගනුදෙනු කරලා මේ භවයේ ඉපදුනාම යාට පේනවා, අනේ මගේ පෙර භවයේ මව්වරු කවුරුත් නිවන් දැකලා නැහනේ, අම්මෙක්ලා තාත්තෙක්ලා ඉපදිච්ච නැති කෙනෙක් මේ ලෝකේ නැත්තම්, දරුවෙක් වෙලා අපට ඉපදිච්ච කෙනෙක් නැත්තම් මේ ලෝකේ ඉන්නේ ඔක්කොම අපේම පවුලේ අය නේද? අද වෙන වෙන නම් වලින් වෙන වෙන ගෙවල් අදාගෙන සිටියට මේ සෑම කෙනාම අපේ දෙමව්පියෝ ඥාතියෝ පින්වත්නි. අන්න එයාට මේ මෛත්‍රී ඇසට පේනවා. මාව මේ ලෝකෙට බී කරපු සේර මගේ තින ලේ ටික මට පොකු, මගේ අම්මා තාම රාත් වෙලා නැහැ. සංසාරේ වැඩ මාන්සි කරලා අම්බ කරලා කණ්ඩ දීපු බොණ්ඩ දීපු උගන්නපු මගේ තාත්තා රාත් වෙලා නිවන් දැකලා නැහැ. මේ සංසාරේ තාම ඉපදිලා, අනේ මමත් ඉපදිලා ඇයි මේගොල්ලෝ වැඩ නිමා කරන්නේ නැත්තේ? අන්න බලන්න එයාගේ ඇස් දෙකට වෙනත් එකක් පේනවා. තවත් කෙනෙක් ඉන්නවා බෝධිසත්වයෙක්, හැමදාම පාරමී පුරලා පුරලා මේ භවයේ ඉපදුනාම එයාට මිනිසුන්ගේ අඩුපාඩු දකින්නකොට එයාට hina යනවා. බලන්න අර මිනිස්සයා බාගෙට ඇඳගෙන යනවා, මටයි තරහා යන්නේ. අර මිනිස්සයා වංචා කරනවා, මගේ ඇඟේ තමයි මාළු නටන්නේ. අර මිනිස්සු පින්කම් කරනවා, මමයි කොඳුරන්නේ. බලන්න මේ බාහිර ලෝකේ කිසිම දෙයක් මට බලාගෙන ඉන්න බෑනේ, මට මොකද්දෝ එකක් වෙනවනේ. අන්න බලන්න එයා මේ බාහිර ලෝකයේ තියෙන සෑම ගනුදෙනුවක් තුළින්ම තමන්ගේ චර්යාව තේරුම් ගන්නවා. එහෙනම් මේ ලෝකයේ සෑම තප්පරයක් ගන්න අපට පෙනෙන්නේ පින්වතුනි අපගේ කර්මය. වෙන කිසිම දෙයක් මේ ලෝකේ අපට දකින්න පුළුවන් කමක් නැහැ. එහෙම දකින්න දක්ෂයෙක් මේ ලෝකේ නැහැ පින්වතුනි. යහපත් දේවල් පේන්නේ යහපත් දේවල් මේ ලෝකේ කරපු නිසා. අයහපත් දේවල් පේන්නේ අයහපත් දේවල් මේ ලෝකේ කරපු නිසා. එහෙනම් තප්පරයක් ගානේ මේ ලෝකේ පේන හැම දෙයක්ම මාගේ කර්මය. එහෙම ඉතලා සන්තෝෂෙන් ඒකට කීකරු වෙනවනම්, අවනත වෙනවනම් එයා තමයි කන්ති පාරමිතාව පුරන බෝධිසත්වයා. ඇයි අපි බෝධිසත්වයා කියන වචනේ පාවිච්චි කළේ? තුන්තරා බෝධියකින් නැතුව මේ ලෝකයේ කිසිම කෙනෙකුට පිරිනිවන් පාන්න පුළුවන් කමක් නැහැ. ඒ තමයි අරියත් බෝධිය, පච්චේක බුද්ධ බෝධිය, සම්මා සම්බුද්ධ බෝධිය. එහෙනම් නිවන් දකින්න කැමැති උත්තමයෙක් මේ ලෝකේ ඉන්නවනම් ඒ සත්පුරුෂයා තුන්තරා බෝධියකින් එකකටපත් වෙන්නට ඕනේ. ඒ කාන්ත වශයෙන්ම ඒ බෝධියට අදාළ පාරමී ධර්ම සම්පූර්ණ කරන්නට ඕනේ. එතකොටයි එයාගේ සංසාර විමුක්තියේ අයිතියට ලැබෙන්නේ. නැත්තම් හැමදාම ඉපදෙනවා. එහෙනම් මේ ලෝකේ අපි හැමෝම සසර දුකයි කියලා කියපු නිසා නේද නාට්‍ය බලන්නේ නැතුව, ගමන් යන්නේ නැතුව හැමෝම ඇවිල්ලා මේ ධර්මශාලාව පුරාවට පිරිලා බාහිර වැඩ නවත්තලා හන්දක අරගෙන මොනවද දන්නේ අද දේශනාව? කවුරු පිළිබඳව දන්නේ දේශනාව? අද දේශනාව තමන් පිළිබඳව. තමන්ගේ මේ බඹයක් විතර උස තියෙන මේ කය, මේ සංසාරයේ ඉපදිලා මේ නාම රූපත් එක්ක කරන ගනුදෙනුව පිළිබඳවයි අද දේශනාව. අන්න බලන්න පින්වතුනි, මේ තරම් කැපවීමක් කරලා මේ පින්වතුන් මෙතන රැඳිලා මේ සෑම දෙයක්ම කටයුතු වල නිරත කරනවා නම් මේ හැම දෙයක්ම හේතුව අපේ කර්මය නේද? මිනිස්සුයෙකුට බයිනවා නිඳා කරලා අපාස කරලා කිරියම්මා කිරියත්තාගේ ඉඳලාම මතක් කරලා බයිනවා ඒ මිනිස්යාට ඉවස ගන්න බැරි තරම් ඉනා ඒ මිනිස්යාට ඉනා ඉවස ගන්න බෑ අපට හිතෙනවා මේ මිනිස්යාගේ ඔළුව හොඳ නෑ මේ තරම් නිඳා අපාස කරලා බයිනකොට මේ මිනිස්යා මෙච්චර ඉනා වෙන්නේ ඇයි ඇයි මාත්‍ය ඉනා වෙන්නේ කියලා ඇහුවා මෙයා කියනවා මේ ලෝකේ හැම දෙයක්ම හේතුඵල ධාම තථාගතයන් වහන්සේලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා දේශනා කරන පළවෙනි ධර්මයක් තමයි මේ ලෝකේ හැම දෙයක්ම හේතුඵල ධාම කියන එක මට හැයෙන්නේ නැ අනුන්ගේ දේවල් මට ඇයෙන්නේ මම දීපු දේවල් එහෙනම් මට මේ තරම් බැනුම් ඇයෙනවනම් නින්දා අපාස ඇයෙනවනම් මමත් මේ විදිහට බැන්නා කියනක නේද මම මේ විදියටම බැනලා තියෙනවා ඒ නිසා තමයි මේ විදියටම දේවල් මට ඇයෙන්නේ එයා බයින්නේ මම බැනපු දේවල් මට නිසි කාලේදී අරගෙන ඇවිල්ලා මට පූජා කරනවා මට අයිති දේ මට බාර දෙනවා බලන්න මගේ කර්මය කොච්චර ලස්සනද කියලා මේ සන්තෝෂේ දරාගන්න බැරුව යට ඉනාගින් තියෙන්නේ එහෙනම් අපේ කන් වලට ඇෙන සෑම නින්දාවක්ම අපාසයක්ම පෙර භවයේ අපි මිනිසුන්ට කරපු නින්දා අපාස අපි බණින් නැතුව පින්වතුනි මේ ලෝකේ බණන් හෙන්නේ අපි ප්‍රශංසා කරන්නේ නැතුව ගෞරව කරන්නේ නැතුව අපට කවදාවත් ප්‍රශංසා ලැබෙන්නේ නැහැ තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණනි හැම තැනම අපට බණන් තථාගතයන් වහන්සේට නින්දා අපාස ඇයි මල්ලාසනේ යට මලමිනියක් අම්බෙලා මාණනී එක්තරා භවයක මෙහෙම සිද්ධියක් වුණා ඒකේ ආදීනව ආනිසංස ඒ හේතුඵල ධාම අද අපට හැමතැනම බැනුම් ආණ්ඩ සිද්ධ වෙලා මාණනී එදා තථාගතයන් වහන්සේ කාශ්‍යප තථාගතයන් වහන්සේ ධම් වළඳනකොට පාත්‍රය එබිලා බලලා මේ මුඩු මානට කවුද මේ සුවඳල් වලින් පූජා කළේ කියලා අපාස කළා ඒ අපාස කළපු ජෝතිපාල මානවකයාගේ ඒ හේතුවෙන් ඇතිවෙච්ච කර්මය අද තථාගත ගෞතමයන් වහන්සේට යවහල් වලින් බත් වරඳන්න සිද්ධ වෙලා පින්වත්නි මහණනි මේක එදා වෙච්ච සිද්ධියක ප්‍රතිඵලයක් එනම් තථාගතයන් වහන්සේගේ ඉසේ රුදාව කොන්දේ අමාරුව මේ ඇඟපතේ ඇතිවෙච්ච සෑම වේදනාවකටම භාග්‍යතුන් වහන්සේ හේතු දක්වනවා හැම දෙයකටම හේතුවක් තිබුණා අද මාණෙනී තථාගතයන් වහන්සේට ඉසේ කැක්කුම එදා එක්තරා භවයක මම සාමාන්‍ය බෝධිසත්ව චරිතයක යනකොට මාළු අල්ලලා ගොඩට දානවා ඒ මාළුව දැකලා මං සන්තෝෂ වුණා අනේ හොඳට මස් තියෙන හොඳට ඇදිච්ච ලොකු මාළු දඟලනවා කියලා සන්තෝෂ වුණා අන්න මාණෙනී ඒ කර්මය අද තථාගතයන් වහන්සේගේ ඉසේ රුදාව වශයෙන් පත් වෙලා දැන් තම තමන්ගේ හදවත් වලට එකඟව කල්පනා කරලා බලන්න දියවැඩියාව කියනවා කොලෙස්ටරෝල් කියනවා ඉසේ කැක්කුම අන්දි කැක්කුම වකුගඩු කැක්කුම ඉතගෙන ඉන්න බෑ ඉඳගන්න බෑ නැකිටින්න බෑ නිදාගන්න බෑ මේවා ඔක්කොම දැන් අපේ කර්ම නෙමෙයිද එහෙනම් අපි පෙර භවයේ කරපු දේවල් තමයි පින්වත්නි මේ පලිසම් දීලා තියෙන්නේ මේවා කිසිම කෙනෙකුට මේවා නිරෝධ කරන්න බෑ අපි මොනම බේත් බිව්වත් පින්වත්නි මෙවල නිදාස් වෙන්න බෑ මේවා අපි කරපු කර්ම ධම්මෝ රක්කති ධම්මචාරී ධර්මෙන් පමණයි අපට ආරක්ෂාව ලැබෙන්නේ එහෙම නැතුව අපි කොච්චර ආරක්ෂා වුණත් පින්වතුනි පොළොව පලාගෙන යන්න තියෙනවා නම් බුදුවරයා ඇවිල්ලා අපින් අල්ලාගෙන දේවදත්ත මම බේරනවා කිව්වත් ඒ තත ඇරිලා පොළොව පලාගෙන යනවාමයි මෙච්චර කාලයක් ඉපදිච්ච වෙලේ ඉඳලා අපි මොනවද කරලා තියෙන්නේ ඇස පිනවන්න දිව පිනවන්න කන පිනවන්න කය පිනවන්න සිත පිනවන්න කරුණු කාරණා එව්වා හැරිච්ච මොතේ ඉඳලාම ඉපදෙන්න කටයුතු කළා මිසක් ඉපදීම නවත්තන්න කටයුතු කරපු කෙනෙක් ඉන්නවනම් අත්උස්සන්න කියලා කිව්වොත් අදවතට එකඟව අත්උස්සන්න බෑ උස්සන කෙනෙක් ඉන්නවනම් එයා මාර්ගඵලයක ඉන්න ඕනේ එහෙනම් ජීවිත කාලය පුරාම මොනවද කරලා තින්නේ ඉපදෙන්න කටයුතු කළා උත්පත්තිය නවත්තන්න කටයුතු කළේ නෑ අපට ලැජ්ජයි පින්වතුනි මේ සම්බුද්ධ ශාසනයේ දායකයෝ කියලා කියන්න. අපගේ තථාගතයන් වහන්සේ කියලා කියන්න අපට ලැජ්ජයි. පාසලක ගුරුවරයෙක් සිටියායි ගුරුවරයා ළමයි 40කට විතර ඉගැන්නුවා. ඒකෙන් ළමයි 20ක් විතර අධි සම්මාන අරගෙන ගෞරව සම්මාන වලින් ඒගොල්ල විභාග සමත් වුණා. 20 දෙනෙක් සිටියා කියන්න බැරි තරම් අවම ලකුණු වලින් අසමත් වුණා. අර සමත් වෙච්ච දරුවා ඇවිල්ලා කියනවා මේ මගේ ගුරුවරයා මට ඉගැන්නුවා කිව්වම ගුරුවරයාට හරි සන්තෝසයි. ඔව් මේ මගේ ශිෂ්‍යයා කියලා ආඩම්බර වෙනවා. අර අසමත් වෙච්ච කෙනා ඇවිල්ලා කියන මේ මගේ ගුරුවරයා කිනකොට යා කටවානවා කියන්න එපා මට ලැජ්ජයි. ඇයි මගේ ශිෂ්‍යයා ලකුණු දෙකයි අරන් තියෙන්නේ? මොකවත් එයාගේ ඔළුවේ නැහැ. එහෙනම් මේ වගේ දුර්වල ශිෂ්‍යයෙක්ගේ ගුරුවරයා කියන්න මට ලැජ්ජයි කියලා කියනවා. මේක අද තථාගතයන් වහන්සේට වෙලා තියෙන වර්තමාන තත්ත්වය පින්වතුනි. අපි මේ බුද්ධ ශාසනයේ සාමාජිකයෝ කියලා කියනවා, දායකයෝ කියලා කියනවා. කොච්චර කාලයක්ද තථාගතයන් වහන්සේ සරණ යන? අවුරුදු 25යි 30යි 40යි 50යි 60යි මොනවද දන්නේ? ප්‍රතිඵල මොකවත් නැහැ. ගෙවල් දෙකක් තියෙනවා, භාර්යාවක් ඉන්නවා, දරුවෝ පහක් ඉන්නවා, බැංකුවේ සල්ලි තියෙනවා, යකඩ කුට්ටියක් ගෙනල්ලා ගෙදර තියලා තියෙනවා. මේක තමයි අපේ තියෙන ප්‍රතිඵල. සම්බුද්ධ ශාසනයේ සමාජිකයෙක් වුණානේට මාර්ගඵල ප්‍රතිඵල තියෙන්නේ පා මොකවත් නැහනේ. එහෙනම් විභාගෙ ලියලා නැහැ අපි. අපි අදක්ෂ ශිෂ්‍යෝ වෙලා තථාගතයන් වහන්සේ ඉදිරියේ ඒ කියන්නේ පින්වතුනි අපි මේ ගමන ගිහිල්ලා නැහැ. නාම මාත්‍ර දායක දායිකාවන් වශයෙන් තමයි අපි ජීවත් වෙලා තියෙන්නේ. අදින් පස්සේ එහෙම කරන්න එපා. මේ සම්බුද්ධ ශාසනයකට විශාල ලැජ්ජාවක් අපේ මේ ජීවිතය. අද ඉඳලා කෙලෙස් නිරෝධ කරන්න, ඇසට පේන හැම දෙයක්ම කල්පනා කරන්න, මේ හැම දෙයක්ම මගේ කර්ම, මමත් මේ විදිහට ඇසිරෙන්න ඇති, මිනිස්සු එහෙම දකින්න ඇති, මේ චක්ක ප්‍රසාදයේ මේ වගේ කර්ම ගබඩා වෙන්නට ඇති. ඒ නිසා මටත් මේ වගේ කර්ම පේනවා. පේන බව දැනගෙන සිය පවත්තන්න. ධාර්කීරිය මහරහතන් වහන්සේ රාත් බෝධියට පත් වුණේ මේ කමඨාන වඩලා පින්වතුනි. විද්‍යාඥය කිටියා එක්තරා කාලයක, ඒ විද්‍යාඥය කසාද බැන්දේ ගොඩාක් අධ්‍යාපනයේ තියෙන භාර්යාවක්. ඒ මිනිස්යාම දාම බයිනවා මේ විද්‍යාඥයාට. බැනුම් ආලා ආලා මේ මිනිස්යාට බැනුම් දැන් ආන්න නැත්තම් මොකද්ද වාගේ. මේම බැනුම් ආලා ආලා ඉන්නකොට එක දවසක් මේ මිනිස්යාට තරහා ගිහිල්ලා, බලන්න මෙච්චර බයිනවා මේ මිනිස්යාට කිසිම නැන්නේ මේ මිනිස්යාට ඇඟීමක් කියලා වතුර බාල්දියක් ගෙනල්ලා ඔළුවට ඒමම නාවල දැම්මා. ටික වෙලාවකින් ඒ විද්‍යාඥයාගේ ශිෂ්‍ය වර්ගයක් ඇවිල්ලා, අනේ මාත්‍යා හොඳටම දෙමිලානේ, වයින්නෙත් නැන්නේ, මොකද්ද උනේ කියලා අනකොට එයා කියනවා, හැමදාම ගොරවනවා, අද යාන්තම් වැස්සා කියලා. බලන්න එයා ප්‍රශ්නය ප්‍රත්‍යක්ෂ කරපු ක්‍රමවේදය, එයා ඒ ප්‍රශ්නයට මූණ දීපු ආකාරය. අද අපේ ගෙවල් වල පොඩ්ඩක් එයා මෙයා වුණාම, අම්මා තාත්තා දැන්නාම අනන්ත අප්‍රමාණ දරුවෝ වෙනත් ගෙවල් අරගෙන යනවා. දැන්නේ මොකටද? අපගේ ඇදීම පිණිස නේද? අඩුපාඩු හදාගන්න නේද? අම්මා තාත්තා බනින්න නැතුව, අවවාද කරන්න නැතුව, දඬුවම් කරන්න නැතුව පින්වතුනි පාර යන මිනිස්සු අපේ අඩුව පෙන්නලා උදව් කරයිද? එහෙනම් මේ වගේ අපගේ කන් වලට ඇෙන හැම ශබ්දයක්ම ලෝකෝත්තරව ඉතන්න, ඒක තුලින් අපේ සිත පරිස්සම් කරගන්න අපි දක්ෂ නැහැ පින්වතුනි. ඇෙන සෑම ශබ්දයක්ම අපගේ කර්මය. ඉස්සෙල්ලාම අපි මේක තේරුම් ගන්නට ඕනේ. අපට ඇයෙන ප්‍රශංසාව, කීර්තිය, ගෞරවය මොකද්ද කියලා බැලුවාම ඒකත් අපේ කර්ම. පෙරභවයේ අපි ප්‍රශංසා කළා, ගෞරව කළා, ගුණකතන කළා, අන්න ඒකේ ආනිසංස තමයි අපට নানা ප්‍රකාර වචන වලින් භාෂා වලින් මෙච්චර ප්‍රශංසා ලැබෙන්නේ. මේ හැම දෙයක්ම අපේ කර්ම. අපට තියෙන්නේ පින්වතුනි මේවා වෙනස් කරන්න නෙමෙයි, මේවා ඇයෙන බව දැනගෙන සීයෙන් ඉන්න. මම දීපු දේවල්මයි මට ලැබෙන්නේ, මාගේ කර්මයමයි මට ඇයෙන්නේ. මේ අවබෝධය ඇති වුණොත් කණෙන් අපට ඉපදීමේ අවස්ථාව අහිමි වෙනවා. සුභාසිතා චයාවාචා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ප්‍රියමනාප ලෙස කතා කරන්න කියලා. අදයි අපේ කටවල් ඇරලා කතා කරන්න ගත්තාම ගමේ දහස් ගණන් අතුරු බී වෙනවා. අම්මා තාත්තා කැමති නෑ අපිව ගෙදර තියාගෙන බත් දෙන්න. ඇයි මේ කටේ සැර? ඒ අසත්පුරුෂ ගුණධර්මවල වචන. එහෙනම් බලන්න පින්වතුනි, යාපත්ව කතා කළාම කටේ දත් ඇලෙන්නෙත් නැත්නම්, බැංකුවේ තියෙන මුදල් අඩු වෙන්නෙත් නැත්නම්, ඉඩම් වල මායිම් වෙනස් වෙන්නේ නැත්නම් අපට එන ගානවද පින්වතුනි? යාපත්ව කතා කළාම වැඩිහිටියන්ට, දෙමව්පියන්ට, දරුවන්ට, සහෝදරයන්ට, අසල්වැසියන්ට යාපත් ලෙස කතා කරාම, මෛත්‍රියෙන් කතා කළාම, සිතට කයට දුක නොලැබෙන විදියට වචන භාවිතා කළාම අපට මොකවත් වෙන්නේ නැහැ පින්වතුනි, යාපතක් නිසා. අන්න බලන්න අපගේ වචනවල තියෙන අඩුපාඩු අනන්ත අප්‍රමාණ මේ සංසාරේ ඉපදෙන්න හේතු. එහෙනම් මේ වචනවලින් කතා කරන හැම දෙයක්ම මගේ කර්ම. හැමදාම පෙනේ පුප්පලා පුප්පලා නයි කුලවල ඉඳලා, ගොඩාක් තරහා යන තිරිසන් කුලවල ඉඳලා, නාගයෙක් වෙලා ඉඳලා මිනිස්සු වෙලා ඉපදුනාම ඇරෙන්න බෑ, පෙනේ පුප්පනවා, හරියට තරහා යනවා. එහෙනම් මේ හැම වචනයක් තුළින්ම තමන් පෙර භවයේ මොනවද කරලා තියෙන්නේ, පෙර භවයේ මිනිසුන්ට මොනවද කතා කරලා තියෙන්නේ කියලා තමන්ව තේරුම් ගන්න පුළුවන් නේද? හොඳ දේවල් කතා කරපු කෙනාට විතරයි හොඳ දේවල් කතා කරන්න ඒ දිව පුළුවන්කම දෙන්නේ පින්වතුනි. අසත්පුරුෂය වශයෙන් කතා කරපු හැම කෙනාම කට ඇරියොත් අසත්පුරුෂ දේවල් කතා කරනවා, රාගික දේවල්, තෘෂ්ණාදික දේවල් කතා කරනවා, එයාගේ ජීවා ප්‍රසාදයේ තුල දෝෂ. එහෙනම් අපේ දිවේ දෝෂ තියෙනවා නම්, අපි කතා කරනකොට මිනිස්සු අමනාප වෙනවා නම්, අතුරු බී වෙනවා නම්, අද ඉඳලා ඒ කර්මය වෙනස් කරන්න, යහපත් දේවල් කතා කරන්න, ප්‍රියමනාප වෙන්න පිමතෙනි. මේ ලෝකේ සෑම දානයක්ම පරාජය කරන දානයක් වල සබ්බ දානං ජිනාති ධම්ම දානං ධර්ම දානය. ඒ දානය දෙන්න පුළුවන් වචන වලින් විතරයි පිමතෙනි, වෙන කිසිම ක්‍රමයක් නැහැ. සෑම දානයක්ම පරාජය කරන ඒ සත්පුරුස අසත්පුරුස දානය දෙන්න. එහෙනම් අපට මේ ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ ප්‍රියමනාප වචන කතා කරලා, හැමෝගෙම සිතට සන්තෝෂය වෙන්න කතා කරලා, යහපත් දේවල් කතා කරලා, නිවනට සුදුසු දේවල් කතා කරලා, සෑම තප්පරයක් ගානේ ධර්ම දානය දෙන්න පුළුවන්කම තියෙද්දී ඇයි පින්වතුනි සතර අපායට දාන දෙන්නේ? තිරිසන් ලෝකවල ඉපදෙන්න දන් දෙන්නේ? එහෙනම් අද ඉඳලා අපගේ දිවේ තින දෝෂය අදා ගන්නට අවශ්‍යයි. සුවඳට ඇලෙනවා, ගඳට ගැටෙනවා, මේක අපගේ ගහන ප්‍රසාදයේ තුල තින දෝෂයක්. අපි මිනිසුන්ට ගඳ දුන්නා නම් පින්වත්නි අපට ගඳ ලැබෙන්නේ නැතුව සුවඳ ලැබෙයිද? අපි සුවඳ දුන්නා නම් කවදාවත් ගඳ ලැබෙන්නේ නැහැ, සුවඳ ලැබෙනවා. එහෙනම් මේ සුවඳට ගැටෙන්නවත්, සුවඳට ඇලෙන්නවත්, ගඳට ඇලෙන්න ගැටෙන්න නෙමෙයි තියෙන්නේ. මම මේ ලෝකයේ ජීවත් වෙලා තියෙන්නේ ගොඩාක් සුවඳවත් විදියට. ඒ නිසා හැම තැනම මට සුවඳ වී දෙනවා. කට ඇරලා කතා කරනකොට පිච්චමල් සුවඳ. අසකන දිව නාසය සමසිත කියන ආයතන හය තුළින් ගොඩාක් ගඳ චරිතයක් ජීවත් වෙලා තියෙනවා. එයාගේ චරිතය ගොඩාක් අපිරිසිදුයි, ගඳයි, අප්‍රසන්නයි. කට අරිනකොට සම්පූර්ණ අසුචි ගඳක් එන්නේ පින්වතුනි. අතර මායිමක කෙනෙකුට ඉන්න බෑ. සමහර අයගේ දාඩිය ගඳ බින්දුවක්වත් නෑ. සමහර අයගේ දාඩිය ආවම ගෙදර මිනිස්සු කියන්නේ නැතුව ගෙවල් අත්හැරලා යනවා. බස් එකකට නැගලා සීට් එක ළඟ ඉඳ ගන්න විතරයි ඕනේ, සීට් එක හම්බෙනවා පින්වතුනි. හේතුව ඒ මිනිස්සයා කැමති නෑ මේ සීට් එකේ වාඩි වෙලා ගමන් යන්න. සීට් එක දීලා බෑලත් යන වෙලාවල් තියෙන ඒ තරම් ගඳයි. අපි දැකලා තියෙනවා ජාතක පොත් වහන්සේලා තුල සූත්‍රවල අනන්ත අප්‍රමාණ මිනිස්සු කට ඇරියා මේ ගම්මානය පුරාම පිච්චමල් සුවඳලු. සමහර මාළුවෝ ඉන්නවා අරි ලස්සනයි කටහැරියාම ගමේ කිසිම කෙනෙකුට ඉන්න බෑ ඒ තරම් ගඳයිලු. එහෙනම් මේ සෑම ගන්ධයකින් සුවඳයකින්ම අපි කවුද අපි කොයි වගේ ජීවත් වුණාද ගඳචෛත චරිතයක ජීවත් වුණාද සුවඳවත් සත්පුරුෂ චරිතයක ජීවත් වුණාද අපි මොන වගේද මේ ලෝකයේ සැරිසරුවේ භවයේ සිටියේ කියන එක පැහැදිලි වෙනවා නේද? අපට ගඳ දැනනකොට ඒ මනුස්සයාට නිନ୍ଦා කරන්න අපහාස කරන්න එලවන්න නෙමෙයි තියන්නේ පින්වතුනි පිළිකුල් භාවනා වඩන්න කමඨාන කරගන්න එක. ඇයි අපේ ළඟ මල මූත්‍රා ලේ දාඩිය ගඳ මේ කිසිම දෙයක් නැද්ද? කෙල සොටු සෙම මේ මොකවත් නැද්ද? මේ කයේ හැම දෙයක්ම තියෙනවා පින්වතුනි. අපි ලස්සනට කොණ්ඩක් රේල් කරලා ඒ ඇඟවල් පාට කරලා ලස්සනට පිරිසිදු කරලා ලස්සන ඇඳුම් අඳලා තිබ්බට පින්වතුනි මේකට දේශනාවේ කියන නමක් තමයි ඇවිදින කුණුලොරියක් කියලා. මේක සම්පූර්ණ අසුචි ගොඩක්. මේක කොච්චර පිරිසිදු කරලා තිබ්බත් වැඩක් නැහැ. මේක ළඟ කිසිම කෙනෙකුට ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම් අපිරිසිදුයි මේක. අපි අනේ මගේ දරුවා මගේ මෑණියෝ පියාණෝ මේක මගේ සහෝදරයෙක්ලා වඩාගෙන ඉම්බට පින්වතුනි මැරිලා දින 3ක් යනකොට ගෙවලුත් එපා කියලා අපි දුවනවා පලාත ඉන්න බෑ එච්චර ගඳයි. එහෙනම් මේ ලෝකේ සෑම තප්පරයක් ගානේ ගඳ දැනෙනකොට අපට සාදුකාරයක් දෙන්න පුළුවන් මේ සෑම ගඳක් තුළින් මට පිළිකුල් භාවනා වඩන්න අවස්ථාවක් ලැබිලා මේක මගේ කුසල කර්මයන්. සුවඳ දැනෙන සෑම මොහොතක් ගානේ මම මේ සුවඳට මත් වෙන්නේ නැතුව මාගේ විඥාණය පරිස්සම් කරන්න මට ලැබිච්ච කුසලයන්. එහෙනම් මේ ගඳ සුවඳ දෙකේදීම ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව අපට ජීවත් වෙන්න පුළුවන් නම් අන්න බලන්න යා බෝසත් පාරමිතාව පුරවනවා. මේ විදියට පින්වතුනි අපගේ කායික චර්යාවේ මොනතරම් දෝෂ තියනවද මොනතරම් ලෙඩ රෝග තියනවද එක ඉරියව්වක පැයක් ඉඳ බෑ පින්වතුනි එච්චර අමාරුයි. හැබැයි ස්වාමි පුරුෂයා කියන ඉරියව්වේ කොච්චර කාලයක් හිටියද අවුරුදු 40ක් හිටියා අපේ ආඳුනේ කකුල් ඉරි වැටිලත් නෑ එයාගේ බෙල්ල ඉරි වැටිලත් නෑ අතපය ඉරි වැටිලත් නෑ මේක පුදුම කතන්දරයක් නේ. එහෙනම් භාර්යාව කියන ඉරියව්වේ අවුරුදු 40 50 ජීවත් වෙලා තිනවා මොකවත් ඉරි වැටිලා නැහැ. හැබැයි මේ නිවෙන්න බණ කියන්න විනාඩි 15ක් යනකොට ඒ ටැඹරෙනවා මේ ටැඹරෙනවා යන්න හදනවා ඉන්නම බෑ උලතිබ්බා වාගේ. කල්පනා කරලා බලන්න මේ සර්වාංගයේ පුරාම කර්ම අපගේ ලෙඩ රෝග හැම එකක්ම පරිසිටෙන් කල්පනා කරලා බලනකොට සාධාරණ දඬුවම් පින්වතුනි ලෝභ දේශ මොහ රාග වෛර කින අකුසල මූලයෝ පෙරදරි කරගෙන අපට ආපු අපගේ සම්පත් එම නැත්තම් දැවැද්දයි මේක. චක්කුපාල මහරහතන් වහන්සේගේ ඇස් දෙක අන්ධ වෙන්න කර්ම තිබුණා නම් අපගේ ඇස් දෙක විතරක් කර්ම වලින් තොරව අන්ධ උනේ කොහමදයි කියලා අපි කොහමද මිත්‍යා දෘෂ්ටියකට පත් උනේ? මට දුර පේන්නේ නැහැ එහෙනම් කර්මයක් තිබිලා. ළඟ පේන්නේ නැහැ කර්මයක් තිබිලා. දෙකම පේන්නේ නැහැ විශේෂ කර්මයක් තිබිලා. ඇවිදින්න බෑ කර්මයක් තිබිලා. එහෙනම් සර්වාංගයේ පුරාම තින සෑම අසනීපයක්ම වේදනාවක්ම කැක්කුමක්ම පින්වතුනි අපි මේ සංසාරේ එකතු කරගෙන ආපු කර්ම මේ හැම එකක්ම ඉවසන්නට ඕනේ. ඇයෙන දේවල් ඉවසන්න, පේන දේවල් ඉවසන්න, දැනෙන දේවල් ඉවසන්න, කායික චර්යාව විනයට අනුව සීලයට අනුව ඉවසන්න. මේක තමයි කන්ති පාරමිතාව. මේක තමයි තථාගතයන් වහන්සේ නිවන් මාර්ගයක් වශයෙන් දේශනා කළේ. තවත් කන්ති පාරමිතාවක් පුරන්න තියෙනවා පින්වතුනි. කිසිම දෙයක් කරන්න එපා. වාඩි වෙලා ඇස් දෙක පියාගෙන මේ සිතේ සිතිවිලි ඉවසන්න. අනේ රාග සිතිවිල්ලක් ආවා ඒක ඉවස ගන්න. රාගය තාම නිදොස් කරලා නැහැ. ඒ ක්ලේශ ධර්මය තාම තමන්ගේ සිතින් අයින් කරලා නැහැ. එහෙනම් කෙලෙස් නිවාරණය කරලා නැත්නම් කෙලෙස් වෙන්නේ නැතුව පින්වතුනි රාග සිතිවිලි එන්නේ නැහැ නේ. එහෙනම් Tamanṭa ඇති වෙන සෑම ලෝභ සිටිවිල්ලක්ම, මෝහ සිටිවිල්ලක්ම, වෛර සිටිවිල්ලක්ම සිටිවිලි ඇති වෙන බව දැනගෙන සීයෙන් ඉන්නවා. ඒවත් එක ගැටෙන්න යන්නේ නැහැ. ඒවත් එක අලුත් අලුත් කර්ම හදන්න යන්නේ නැහැ. මේ විදිහට සෑම චෛතසිකයක්ම එයා ඉවසගෙන ඉන්නවා අලුත් කර්ම අදන්න. කවුද මේ උත්තමයා? කන්තිය පාරමිතාවක් වශයෙන් පුරන බෝධිසත්වයෙක් පින්වතුනි. එහෙනම් අසකන දිව නාසය සමසිත තුලින් පේනවා, ඇහෙනවා, දැනෙනවා, ඇඟෙනවා, සිතෙනවා කියන පංච ආකාර කර්ම හැම දෙයක්ම මා විසින් අදාපු කර්ම මගේ හේතුව නිසා අටගත්ත ඵල කියලා සන්තෝෂෙන් යා ඉවසනවා නම් ප්‍රතිචාර නැත්තම් නැවත ජාතිය ජරාවක් භවයක් දුක්ඛයක් ඇතිවෙන්න කර්ම නිර්මාණය නොකරනවා නම් එයා තමයි මේ මා මංගල සූත්‍රයේ කන්ති පාරමිතාව පුරන උත්තමයෙක් බවට පත් වෙන්නේ. අද ඉඳලා අපි හැමෝම මේ පාරමිතාව පුරන්නට ඕනේ. අපි හැමෝම අද ඉඳලා තථාගතයන් වහන්සේගේ සරණ යන්නට ඕනේ. මේ ලබාපු මිනිසත් භවයේ අවසාන භවයේ කරගෙන අරියත් බෝධියෙන් පිරිනිවන් පාන්න මේ කමඨාන මේ තප්පරේ ඉඳලා අපි වඩන්නට ඕනේ. මේ වෙනකොටත් පින්වතුනි රාග සිතිවිලි ඇති වෙනවා ඇති, ලෝභ සිතිවිලි ඇති වෙනවා ඇති. අනේ මේ ධර්ම දේශනාව කීයට ඉවර වෙලා කොහොමද දන්න අපට දන් දෙන්නේ? අපට තේපැම් විතරද දන්නේ? එහෙම නැත්නම් ඒවත් නැතුවද දන්නේ? අපරාධ කාලේ කියලා මේ වෙනකොට ද්වේෂ සාගත සිතිවිලි ඇති වෙනවා ඇති. ද්වේෂය නිවිලා නැහැ. ඒ නිසා වෛරය අට ගන්නවා, ඉවස ගන්න. ලෝභය නිවල නැහැ. ඒ නිසා ලෝභය අට ගන්නවා, ඒක ඉවස ගන්න. මේ කන්ති පාරමිතාව අද ඉඳලා අපි හැමෝම පුරන්න ඕනේ. අපි කන්තිය කරන කොටගෙන පිරිනිවන් පාන්න ඒ භාවනා කටයුතු කරන බෝධිසත්වෝ වශයෙන් අපි පත් වෙන්නට ඕනේ. සෝව චස්සතා කියලා කියන්නේ පිංවතුනි කීකරු වෙනවා කියන එක. මොකටද වැඩිහිටියන්ට කීකරු වෙන එකද? එහෙනම් මේ සංසාරයේ පිංවතුනි මේ බුද්ධ ශාසන කීයද කියලා කියනවනම් 512028 නමක් බුදු පියාණන් වහන්සේලා අපේ ගෞතම තථාගතයන් වහන්සේට මුණගැහිලා කොච්චර බුදු පියාණන් වහන්සේලා මේ සම්බුද්ධ ශාසනයේ බුද්ධත්වයට පත් වෙලා ඉන්නවද කියලා වහම තථාගතයන් වහන්සේකට දෙන නිර්වචනය තමයි නේරාංජනා නදියේ වැලිවලට වඩා තථාගතයන් වහන්සේලා මේ ලෝකෙට පහළ වුණා කියන එක. අපට පින්වතුනි බකමූණක් දාගෙන එතෙන්දලා ගෙදර ඉඳලා එළියට යන්න සිද්ධ වෙනවා. නේරාංජනා නදියේ වැලිවලට වඩා බුදුවරු පහළ වෙලා එච්චර බුදුවරු 84000 ගානේ දේශනා කරලා තාම මේ පංචකාමයන් පිනවන එක නවත්තන්න බැරි වුණා. අනේ මන්තර නින්දා සාගත මිනිසෙයින් මේ තරම් බුදුවරු බැරිගස්සවලා මේ බුද්ධ ශාසනය 2600ක් වෙනුවෙන් පංචකාම පිනව පිනව ඇවිදිලා තවත් වැස්සක් වයින්ද බෑ, උදල්ල කරේ තියාගෙන දුවනවා කොටන්න. ලස්සන කාන්තාවක් දකින්න බෑ, අනේ අපරාධ ඉක්මන්නේ මේ වගේ කෙනෙක්නේ මඳින්න තිබුණේ. වාහනයක් දකින්න බෑ, කොහොමරි මේ වගේ එකක් ගන්න හිතනවා. අදත් පින්වතුනි ගෙවල් දකින්න බෑ, මේ වගේ එකක් හදන්න හිතනවා. අපේ දරුවෝ දොස්තර කරන්න හදනවා, ඉංජිනේරු කරන්න හදනවා, නීතිඥවරු කරන්න හදනවා. කිසිම දෙමව්පියෙක් නැන්නේ පින්වතුනි රාතේ කරන්න දරුවෙක් බී කරලා. අනේ මට කුළුඳුල් දරුවා හම්බ වුණා, අනේ මට පිරිමි දරුවා හම්බ වුණා, ඒකාන්ත වශයෙන් මම මෙයව රාතේ කරනවා, රාතන් වහන්සේ නමක් කරනවා මේ බුද්ධ ශාසනය කියලා. එහෙම ඉතන උත්තමයේ දෙමව්පියෙක් නැණි අපට දැක බලාගෙන වැඳගන්න. ඉපදිච්ච වෙලාවේ ඉඳලා කල්පනා කරන්නේ මෙයව ඉංජිනේරුවා කරන්න ඕනේ, දොස්තර කරන්න. ඇයි අපට වඩා මෙයා පංචකාම පිනවලා අපි යන අපායේ යම රජුර වෙන්නපාය අපේ දරුවා? ඒකනේ අපට ගෞරව. අපි මේ ලෝකයේ පංචකාම පිනව පින මේ සසරේ දුක් විඳිනවට වඩා අපේ දරුවා සියක් ගුණයකින් දුක් විඳින්නපාය, ඒකනේ අපට ආඩම්බර. දරුවෙක්ට දෙමව්පියෝ කරලා තියන්නේ යාපත නෙමේ පින්වතනි, අයාපත. මේ බුද්ධ ශාසනේ හැම දෙමව්පියෙක්ම දරුවෙකුට ඌනියමක් කරනවා, කොඩි විනයක් කරනවා. ඒක තමයි විශාල පඩියක් අරගෙන ලොකු දෑවද්දත් එක්ක කසාද බැඳලා තට්ටු හතර පහේ ගෙවල් අදාගෙන යකඩ කුට්ටි ටිකක් පුරවාගෙන සසරේ යන්න පුතේ කවදාවත් සෝවන් නම් වෙන්න එපා. වැඩිපුර ආදායම් තියනවා නම් තවත් කසාදයක් බඳගන්න. වැඩිපුර ආදායම් තියනවා නම් තවත් වාහනයක් දෙකක් අරගෙන ඒ යකඩ කුට්ටි වලට එන වැඩිලා අකුණු වැඩිලා ඇබරිලා ගියට කමන්න හැබැයි රාත්නම් වෙන්න එපා පුතේ කියලා. ඉපදිච්ච දවසේ ඉඳලා මෙයාට බත් කන්න උගන්වනවා, අම්බ කරන්න උගන්වනවා, ලබාපු මිනිසත් භවයේ වැඩනිමා කරන්න කිසිම කෙනෙක් එයාට අනුකම්පා කරන්න. පින්වත්නි, මේ ලෝකෙ අපිටන අපට වඩා අපේ දරුවන්ට ආදරේ නැහැ කියලා. හැබැයි දරුවන්ගේ සතුරු දෙමව්පියෝ මේක කිසිම කෙනෙක් දන්නේ නැහැ පින්වත්නි. බැරි වෙලාවත් දරුවා ලොකු වෙලා ගොඩාක් අම්බ කරලා පෝසත් වෙලා අවිලා ආනවා, අනේ අම්මේ තාත්තේ මේ නාම රූප සංඥා සංස්කාරල මෙච්චර ලෝභ දේශ මොහ තියෙනවා, මේවා නැති කරන්න මෙච්චර අමාරු වෙලා ඉදිද්දී ඇයි මට මේවා වැඩි කරන්න ඉගැන්නුවේ? වඩ වඩා පංචකාම විඳවන්න, පංචකාම පිනවන්න මට අවස්ථාව ඇති කරලා දුන්නේ ඇයි අම්මේ තාත්තේ? මම මේ සසරෙන් එතර වෙනවට උදව් නොකෙරුවේ ඇයි මට මේ ඌනියම කළේ කියලා ඇහුවා නම් එදාට පින්වතුනි අපේ බඩ කපාගෙන මැරෙන්න සිද්ධ වෙනවා අපට. එහෙම නැත්නම් පොළොව පලාගෙන යන්න වෙනවා. එහෙනම් අපේ දරුවන්ට අපි හයාපත කරලා, අපේ ඥාතීන්ට අයාපත කරලා, අපි මේ ලෝකේ කිසිම කෙනෙකුට යාපත කරලා නැහැ. අපි කියන අපේ දරුවා එංගලන්තේ ආවල් තනතුර කරන්නේ, එයාට ඩොලර් මෙච්චලා පඩිලෝ. ඒකම අපි ආනවා කොහමද නැහැ, මාර්ගඵල තත්ත මොකවත් නැහැ. බීගත්ත ගමන් අපේ හාමුදුරුවෝ දේ ඉඳලා බලන්න කොච්චර නින්දාසාගත චරිතයක් ජීවිතයක් අපේ දරුවාට අපි දීලාද කියලා. අද ඉඳලා අපි ආදර්ශමත් වෙන්න ඕනේ. මේ කියපු නිසා එත උදේ ගිහලා හැමෝම දරුවෝ ඉස්කෝල වලින් අස් කරගන්න එපා. මේ කියන්නේ ලෝකෝත්තර කතාවක්. ඒ දරුවෝ ජීවත් වෙන්න රැකියාවක් ඕනේ, ගෙවල් දොරවල් ඕනේ. හැබැයි ඒ දරුවට කියලා දෙන්න ඕනේ, පුතේ මේ හැම දෙයක්ම ලැබෙන්නේ පරිහරණය සඳහා පමණයි. අරියක් බෝධිය තමයි අපගේ ඉලක්කය. අපගේ ගෞතම තථාගතයන් වහන්සේගේ ශාසනයට ගෞරව වෙන්නේ අපි රාත්‍රලා පිරිනිවන් පෑවොත්. මේ ශාසනය පවතින්නේ මාර්ගඵලලාභින් ඉන්න තාක්කල් පමණයි. ඒ නිසා මගේ පුතා මේ ලෝභ දේශ මොහ වලින් නිදහස් වෙලා මාර්ගඵල වලට පත් වෙන්න, හැබැයි ජීවත් වෙන්න, ජීවත් වෙලා ඉන්න තාක්කල් මේක පරිහරණය කළාට කිසිම වරදක් නැහැ. හැබැයි මේ හැම දෙයක්ම දාලා යන බව දැනගෙන පරිහරණය කරන්න. වෙන කෙනෙක් ගත්තට කමන්නේ, හේතුව අත්හැරලා යන දේවල් නිසා බැඳෙන්නේ නැතුව පරිහරණය කරන්න. අන්න මේ ධර්මතාවය අපි කියලා දෙන්නට අවශ්‍යයි. මොකද සෝව චසතා, මේ සෑම දෙයක්ම අපි කීකරු වෙන්න ඕනේ පින්වතුනි. කීකරුකම කියලා කියන්නේ කර්මයට කීකරු වෙන්න ඕනේ. අපේ දරුවෝ අපට සලකන්නේ, අනේ අපේ දරුවා ඇල් වතුර ටිකක් දෙන්නේ නැහැ, පඩිය රුපියල් 75යි, අනේ බට්ටික කන්න රුපියල් 100ක් දෙන්නේ නැහැ කියලා අපි වාඩි වෙලා දරුවන්ට ඌණියම් කරන අම්මා තාත්තා ඕන තරම් ඉන්නවා. දරුවන්ට දෙයි කපනවා, මේ දරුවා මක බෑවිලා යන්න ඕනේ, මේ දරුවා ඇක්සිඩන්ට් එකක් වෙලා මැරෙන්න ඕනේ, අනේ මේ දරුවා හම්බුණාට වඩා පොල් ගාත් තිබ්බනම් කුරුම්බ ගෙඩියක් බොන්න තිබුණයි කියලා විලාප කියන දෙමව්පියෝ අනන්ත අප්‍රමාණ අපට ලැබිලා තිනවා පින්වතුනි. මේක කීකරු වෙන්න ඕන ධර්මතාවයක් අමතානම්. ඒ දෙමව්පියන්ගෙන් මං ඇහුවා, මෙච්චර දරුවට බනින්නේ, ලේලිට බනින්නේ, මෙච්චර නිඳා අපාස කරන්නේ, අනේ මෑණියනේ අම්මා තාත්තට කොච්චර කාලයක් සැලකුවා? නෑනේ අපේ හාමුදුරනේ, ඉස්කෝලේ යන කාලේ පෙම්බැඳිලා මං පැනලා ගියානේ. ඉතින් මෑණියනේ අම්මා තාත්තට එහෙම සැලකුවා නම් ඉතින් තමන්ගේ දරුවා කොහමද ඔඩක්කේ දාලා නලවන්නේ? කිරි බෝතල් අදලා පොවයිය, ඒ අම්මා තාත්තට එහෙම කළා නම් ඒ හේතුඵල ධාමත අනුව මේ අම්මා තාත්තටත් ඒක ලැබෙන්න ඕනේ. සන්තෝෂයෙන් විඳ දරා ගන්න මේ කර්මයට කීකරු වෙන්න. හේතුව තමන් දීපු දේ තමන්ට ලැබිලා තියෙන්නේ. අපි කැමති නෑ වයසක දෙමව්පියන්ගේ ඔටු හොරලා ගන්න, දත් මදින්න, ඒ මල මුත්‍රා අතින් අරගෙන විසි කරලා, ඒ දෙමව්පිය හොඳට සෝදලා හන්දලා බත් කවන්න අපි කැමති නෑ. හැබැයි අපේ දරුවෝ අපට කරන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙනවා. කොච්චර අසාධාරණද පින්වතුනි අපි මේ මිනිසත් ලෝකේ. ඉසෙල් අපි දෙන්නපාය අපට ලැබෙන්න. අපේ දෙමව්පියන්ට බත් දෙන්නේ නැහැ, බලුකූඩු වල දාන්නේ. හැබැයි අපිව සාලේ තියාගෙන කවන්න පොවන්න ප්‍රාර්ථනා කරනවා. ඒවා කවදාවත් මේ ලෝකේ ඉෂ්ට වෙන්නේ නැහැ. තමන්ගේ දරුවෝ කසාද බදලා වෙන තැන්වල ඉන්නවනම් සලකන්නේ නැත්නම්, ඒ දරුවන්ගේ යාපත වෙන්නේ නැත්නම්, ඒ දේවල් වෙන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙනවනම් කෙලින්ම ගිහිල්ලා තමන්ගේ දෙමව්පියන්ට මේ ආගන්තුක සත්කාර කරන්න තමන්ගේ දරුවා තමන් ළඟට ඇවිල්ලා උපස්ථාන කෙරුවේ නැත්නම් පින්වත්නි එදාට ප්‍රශ්නන උත්තර දෙනවා. ඒ කාන්ත වශයෙන් මෙතන කර්මය ඇදෙනකොට හේතුව ඇදෙනකොට ඵලය ඉබේ ඇදෙනවා. මල් මේ ලෝකයේ කිසිම කෙනෙකුට කඩන්න බෑ පින්වත්නි. මල් කඩන්න කැමති කෙනා ඉතලම් මල් ගස් හිටවන්න ඕනේ. මල් ගස් කියන හේතුව ඇති වුණත් මල් හොයන්න යන්න ඕනේ. මල් ඉබේ පිපෙනවා. බැරි වෙලාවත් තමන්ගේ දරුව තමන්ට සලකන්නේ දෙමව්පියොත් මිය පරලොවගින් මොනවද කරන්න අපේ ආඳුනේ ඒ වයසින් ඉන්න දෙමව්පියන්ටකින් සත්කාර කරන්න. දවසක් දෙකක් නෙමේ සතියක් විතර නිවාඩු දාලා වැඩිහිටි මාළු නිවාසවලට ගිහිල්ලා සේරම දෙමව්පියෝ නාවන්න දත්මදින්න බත්කවන්න මලමුත් රස් කරන්න රටින්න දරුවා ඇවිල්ලා ඕගොල්ලන්ටත් උපස්ථාන කරයි. අපි කර්මය මෙතනින් ඇදුවත් අතනින් ඉබේ ඇදෙනවා පින්වතුනි. එනම් මේ ලෝකයේ සෑම දෙයක්ම අපේ කර්ම අපි විසින් අදාගත් දේවල් මේකට කීකරු වෙන්නට ඕනේ. එනම් මේ හැම ගාථා රත්නයක් තුලින්ම හැම තථාගත පණිවිඩයක් තුලින්ම භාග්‍යතුන් වහන්සේ අපට කමඨාන් දීලා ඉවරයි, නිර්වාණ මාර්ගය දීලා ඉවරයි. මේ සමාජයේ මේ නිවසේ අපි ජීවත් වෙන්න ඕනේ ක්‍රමවේදය දේශනා කරලා ඉවරයි පින්වතනි. තථාගතයන් වහන්සේ අද ජීවමානයි, මම පිළිගන්නේ භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවයි කියලා උන්වහන්සේගේ ධර්මය අපගේ සිත්වල පවතිනවා. ඒ කමඨාන් පිළිපැදලා මාර්ගඵලලාභී ස්වාමින් වහන්සේලා පවතිනවා. එනං උන්වහන්සේගේ ධර්මය පවතින තාකල් තථාගත ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ ජීවමානයි. උන්වහන්සේගේ පරිනිර්වාණය කිසිම කෙනෙකුට තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. අදයි අපි හැමෝම දුස්සීල වෙලා අපි මේ ලෝකයේ අසත්පුරුෂ වැඩ කරන්න ගත්තොත් මේ සම්බුද්ධ ශාසනය ඉවරයි. භාග්‍යතුන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා පිරිනිවන් පානවා. හේතුව මේ ලෝකයේ ධර්මයේ නැත්තම් තථාගතයන් වහන්සේගේ ඒ පැවැත්ම නැති වෙනවා පින්වතුනි. එහෙනම් අද ඉඳලා මේ කමඨාන් වඩන්නට ඕනේ. අද ඉඳලා සත්පුරුෂ ගුණධර්ම වඩන්නට ඕනේ. යහපත් ජීවිතයක් ගත කරන්නට ඕනේ. තුනුරුවන් සරණ යන්නට ඕනේ. එහෙම වුණොත් අපේ ගුණධර්ම වලින්, අපගේ ප්‍රියමනාප වචන වලින්, අපගේ යහපත් ක්‍රියාතුලින් තථාගතයන් වහන්සේ නැවත ජීවමාන වෙනවා. ඊළඟ බුද්ධ ශාසනය වෙනකන් තථාගතයන් වහන්සේගේ ධර්මය පවතිනවා. ඒකට අපි හේතුවක් වෙනවා. ශ්‍රමණානංච දසනං කියලා කියන්නේ ඉස මුඩු වෙලා, ඉස බාලා, සිවුරු ඇඳගෙන ශාසනය පැවිදි වෙච්ච මහණෙක් දකින්න එක නෙමෙයි පින්වත්නි. ශ්‍රමණානංච දසනං කියලා කියන එකේ අර්ථය වෙනස් එකයි. ශ්‍රමණ මනස දකිනවනම් එයා ශ්‍රමණයා දැක්කා. මොකද මේ ශ්‍රමණ කියලා කියන්නේ තමන්ගේ මනස දකිනවා උදකලාව තුලින්. එහෙනම් අපේ මනස අපට මේ ලෝකයේ ඕනම තැනක ඉඳලා දකින්න පුළුවන්. එහෙනම් හාමුදුරු නමක් නැති මේ ලෝකයේ ශාසනයක් නැති, චතුරාර්ය සත්‍යයක් දේශනා කරන්නේ නැති පරිසරයක තමයි අපේ සිදුවත් මාබෝසතාණන් වහන්සේ උත්පත්ති ලැබුවේ. උන්වහන්සේ කොහමද ශ්‍රමණයෝ දැක්කේ? උන්වහන්සේ ඇස් දෙක පියාගෙන භෝගායට ඉඳගෙන අනේ මේ ඇහෙන ශබ්ද වලින් මට ඒ කුරුල්ලන්ගේ රූප පේනවා. එහෙනම් දැකපෝ මතකයන් අවදි වෙනවා. එහෙනම් ඇහෙන දේවල් තුලින් රූප මැවෙනවා, රූප තුලින් වචන කියවෙනවා, තමන් තුලින් සත්‍යයනා වෙනවා. මේ හැම දෙයක් තුලින්ම ඝනදෙනුවක් සිදු වෙනවා. අන්න උන්වහන්සේගේ මනසේ ක්‍රියාකාරීත්වය දැක්කා. මේ සෑම ස්පර්ශයක් තුළින්ම වේදනාවක් අටගන්නවා, පස්සයක් තියෙනවා මේක තුළ කියලා ඒ ධර්මතාවය දැක්කා. මනස ශ්‍රවණය කළා, ශ්‍රමණයා දැක්කා ශ්‍රමණානංච දස්සනං. එහෙනම් අපේ මනස අපි ශ්‍රවණය කරන්නට ඕනේ. අපි මේ දකින ඇස් දෙකෙන් අපි දකිනකොට රාගය පේනවද, ద్వේෂය පේනවද, ලෝභය පේනවද, වෛරය පේනවද? ඒ හැම දේ තුලින් අපගේ සිතේ ස්වභාවය අපි දකින්නට ඕනේ. අනේ අසත්පුරුෂ සිත බලන්න කොච්චර කෙලෙස් දේවල් ිතනවද එයා. මේ විදිහට අපගේ මනස ශ්‍රවණය කරන්න ඕනේ. ශ්‍රමණානංච දස්සනං කියන කමඨාන වඩන්නට ඕනේ. යාපත් දේවල් අයනකොට අපි ගොඩාක් සන්තෝෂ වෙනවා. අපට පාඩු වෙන දේවල් අයාපත් දේවල් අයනකොට කලබල වෙනවා. ඒ හැම දේ තුලින් අපගේ මනස ශ්‍රවණය කරන්නට ඕනේ. ශ්‍රමණානංච දස්සනං කියන කමඨාන වඩන්නට ඕනේ. හොඳට ලුණු ඇඹුල් ලැබුව කෑම හම්බෙනකොට අනේ රසයි රසයි කියලා සේරම ටික කාලා දානවා. උයප උපාසකම්ම බඩගින්නේ හේතුව එයාටවත් කෑම ඉතුරු කරලා නැහැ. එහෙනම් බලන්න පින්වතුනි මේ රසට මොනතරම් කෑදරකමක් ඇවිල්ලාද, ලෝභකමක් ඇවිල්ලාද, මේ රස නිසා අපගේ සිත මොනතරම් දුෂ්‍ය වුණාද, ආත්මార్థකාමි චරිතයක් වුණා නේද? රස දැනෙනකොට මේතරම් රසට උයපු කෙනාට මේ රස කෑම දෙන්නට ඕනේ, මේතරම් රසවත් ආහාරය හැමෝටම දෙන්නට ඕනේ, ඉතුරු කරලා කන්නට ඕනේ, මේ රස හැමෝම විඳින්නට ඕනේ කියලා හිතනවනම් එයාගේ මනස එයා ශ්‍රවණය කරනවා. ශ්‍රමණානංච දස්සනං කියන කමඨාන වඩනවා. අපගේ කායික චර්යාව තුළින් අපට එක පාර්ත මිතනවා දැන් ඉමීන්සරේ නැකිටලා යන්නට ඕනේ කියලා. එතකොට ශ්‍රමණේක වශයෙන් අපේ මනස දකිනවා ඇයි යා නැකිටලා යන්න හදන්නේ, ජීවිතයේ අවසාන කමඨාන මේ හැයෙන්නේ, මා ලබපු මිනිසක් භවයේ වැඩ නිමා කරන්න රාස්තෙන්ද අවශ්‍ය අවසාන නිවන් පණිවිඩ මේ හැයෙන්නේ නෑ. මාරයා මට කියනවා නැකිටලා යන්න, මම නැකිටලා යන්නේ නෑ, සම්පූර්ණයෙන්ම සවන් දීලායි මම යන්නේ, අද මම නැකිටින්නෙම නැහැ කියලා හිතනවා නම් එයාගේ මනස එයා ශ්‍රවණය කරනවා. කයේ තින චර්යාව තුලින් එයාගේ මනසේ ස්වභාවය තේරුම් ගන්නවා. ශ්‍රමණානංච දස්සනං කියන කමඨාන වඩනවා. එහෙනම් අපගේ ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයතුලින් අපගේ සිත අපි සවන් දෙන්නට ඕනේ. සිතේ ස්වභාවය අපි නිතර නිතර ඇවුම්කම් දෙන්නට ඕනේ. ඒ මනස ශ්‍රවණය කරන්නට ඕනේ. මේ කමඨාන වඩන්න පුළුවන් නම් ඇයෙනවා, දැනෙනවා, පේනවා, ඇඟෙනවා, සිතෙනවා කියන හැම මොහොතෙම කෙලෙස් ඇති වෙන්නේ නැහැ. ඇයි මනස ශ්‍රවණය කරන කෙනා ජීවත් වෙන්නේ? සියෙන් චිත්තානුපස්සනාවෙන් සියෙන් ඉන්න කෙනාට කර්ම ඇදෙන්නේ. එයාට සාපේක්ෂව එයා නැවතිච්ච කෙනෙක්. එයාගේ භවගාමි ජීවිතයේ නැවතිලා අඟුලිමාල මම නැවතුණා ඔබ නැවතියන් කියලා කිව්වා. අඟුලිමාලත් නැවතුණා. එහෙනම් මේ මුඩිගල ආරන්නේ සේනාසනේ මේ සියලුම පින්වතුන්ට නැවතෙන්න පුළුවන්. අපි හැමෝම නැවතෙමු පින්වතුනි. ඇයි නැවත භවයකට යන්නේ? ඊළඟ බුද්ධ ශාසනයේ බුදුවරයා අසරණ කරන්නේ ඇයි? අපගේ තථාගත ගෞතමයන් වහන්සේගේ ශාසනය අපි හැමෝගෙම ජීවිතේ, අපි හැමෝගෙම සංසාර ගමනේ අවසාන ශාසනය බවට පත් වේවා. මේ ලබාපු මිනිසත් භවයේ අවසාන භවයේ බවට පත් වේවා. මේ තප්පරේ ඉඳලාම මේ කමඨාන් ටික වඩමු, කෙලෙස් ටික නිරෝධ කරමු. මේ තින කාලේ හොඳටම ඇති පින්වතුනි, රාත් වෙන අඟුලිමාලට විනාඩි 5යි, දාරු කීරියට විනාඩි 5යි, පටාචාරට විනාඩි 5යි. එහෙනම් මෙතන ඉන්න හැමෝම විනාඩි 5ට වඩා ආයස තියෙන කට්ටිය. එහෙනම් අපි කිසිම කෙනෙකුට පුළුවන්කමක් නැහැ කියලා කියන්න බෑ රාත් වෙන්න. එහෙනම් ඒකාන්ත වශයෙන්ම මේ කමඨාන් වඩන්නට ඕනේ. සෑම තප්පරයක් ගානේ කෙලෙස් වලින් නිදහස් වෙන්න ඕනේ, නිරෝධ වෙන්න ඕනේ. තප්පරයක් තප්පරයක් පාසා ගත කරන මේ මිනිසක් භවයේ වැඩ නිමා කරන්න, ඒක ආයෝජනය කරන්නට ඕනේ. එහෙම වුණොත් තමයි කාලේන ධම්ම සාකච්ඡා කියන තථාගත කමඨාන අපිටුලින් සම්පූර්ණ වෙන්නේ. මොනවද මේ කාලේන ධම්ම සාකච්ඡා කියනකොට දිවාච රත්තෝච කියලා දිවා කාලයේද රාත්‍රී කාලයේද කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ නැහැ. කාලේන ධම්ම සාකච්ඡා, එහෙම නැත්නම් සාකච්ඡා කරන්න, එහෙම නැත්නම් ඒක ධර්ම කාරණාවක් කියලා දේශනා කරනවා. එහෙනම් මේ මංගල කාරණාව රාත්‍රියේද දවල්ද කියලා නැත්නම් පැය 24ම සාකච්ඡා කරන්න. කොහොමද සාකච්ඡා කරන්නේ? හොඳ පොත් සෙට් එකක් අරගෙන සම්පූර්ණ පොතේ තියෙන ටික හොඳට කටපාඩම් කරගෙන ඇවිදැවිද උපාසක කට්ටිය බැරිගස්සනවා, හාමුදුරුවෝ කට්ටිය බැරිගස්සනවා, හැමතැනම ගිහිල්ලා සාකච්ඡා කරලා තර්ක කරලා ජය ගන්නවා. මේක සාකච්ඡාවක් නෙමෙයි, මේක പ്രേත ලෝකේ ඉපදෙන්න යතුරු කපන වැඩක්, තිරිසන් ලෝකේ ඉපදෙන්න කරන අසත්පුරුෂ ක්‍රියාවලියක්. සාකච්ඡා කියලා කිව්ව පින්වතුනි මේ බම්බයක් විතර උස තියෙන මේ කයේ ගනුදෙනුව සාකච්ඡා කරන්න. සෑම මොහොතක් ගන්න මේ පේන දේවල් වලින් ඇති වෙන කෙලෙස් ධර්මයන් එක සාකච්ඡා කරන්න, ඒවා පටිසෝතගාමි චින්තනයෙන් අරව ගන්න, ඒක තුල තියෙන සෑම අඩුපාඩුවක්ම අදාගෙන නිවැරදි කරන්න. මේක ඒක පුද්ගල සාකච්ඡාවක්, තමන්ගේ සිත එක්ක කරන සාකච්ඡාවක්. එනනම් මේ විදියට පේන හැම දෙයක් තුළින්ම ලෝභ දේශ මොහ රාග වෛර ඇති වෙනවා නම් අලෝභ අද්වේෂ අමෝහ විරාග බවට සාකච්ඡා කරලා වෙනස් කරන්න, කාලේන ධම්ම සාකච්ඡා කියන පාරමිතාව කමඨාන වඩන්න. ඇයෙන හැම දෙයක් තුළින්ම ලෝභ දේශ මොහ රාග වෛර ඇති වෙනවා නම් අලෝභ අද්වේෂ අමෝහ විරාග කියන ඒ ධර්මතාවයන් බවට පටිසෝතගාමිය වෙනස් කරගන්න, ඇයෙන දේ තුළින් කාලේන ධම්ම සාකච්ඡා කියන කමඨාන වඩන්න. සෑම චෛතසිකයක් තුළින්ම ලෝභ දේශ මොහ රාග වෛර ඇති වෙනවා නම් ඒ හැම එකක්ම අලෝභ අද්වේෂ අමෝහ විරාග බවට පත් කරලා සිතේක සාකච්ඡා කරලා නිවැරදි දේ අනුශාසනා කරලා අවවාද කරලා සිත හදාගන්න, කාලේන ධම්ම සාකච්ඡා කියන කමඨාන වඩන්න. මේ කමඨාන් වඩනවා නම්, කන්තිය වඩනවා නම්, සෝව චස්සතා කියන කමඨාන වඩනවා නම්, ශ්‍රමණානංච දසනං කියන කමඨාන වඩනවා නම්, කාලේන ධම්ම සාකච්ඡා ජීවිත කාලෙම යා සිදු කරනවා නම්, එයාට මංගල උත්සවයක් පවත්වනවා. ඒක තමයි එයා gederin සමුහරගෙන දීගේ යනවා කොයට නිර්වාණ තරලයට. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට ජීවත් වෙන කිසිම කෙනෙක් නැවත උපදින්නේ නැහැ. එයා නිවන් දකිනවා, පිරිනිවන් පානවා. එයාට අවසාන මංගල උත්සවය ගන්නවා, පිරිනිවන් පෑමේ උත්සවය. ඒ තම් මංගල මුත්තමන්. එහෙනම් අපගේ ජීවිත හැම එකක්ම අවසාන මංගල උත්සවයේ සමරන්න සුදුසුකම් ලබන්නට ඕනේ. මේක తాවකාලික නවාතනක් පින්වතුනි. තථාගතයන් වහන්සේලා මේ ලෝකේ බිහි වෙන නිසා අපි මේ ලෝකෙට විවිධාකාර බව හරගෙන ඉපදුනා. මේ වේදිකාව අපට දීලා තියෙන తాවකාලික නැටුමක් නටන්න. මේ වේදිකාව කියලා කිව්වේ මාපොළවට, නැටුම කියලා කිව්වේ මේ මිනිසත් භවයේ ලබලා දරුවෙක් වෙලා, තරුණෙක් වෙලා, තාත්ත කෙනෙක් වෙලා, කිරියත්ත කෙනෙක් වෙලා අපි මේ ලෝකේ විවිධ චරිතවලින් රඟපානවා. මේක නැටුමක් වෙන්වතුනි. මේ తాවකාලික තොටුපළෙන් නවාතැන් පොළෙන් අපේ ස්ථීර වාසස්ථානය නිර්වාණයට යන්නට ඕනේ. මේ සම්බුද්ධ ශාසනය කොච්චර රාත්‍තුනාද කියලා කිව්වාම කිසිම කෙනෙකුට ගණනක් කියන්න බැරි වෙන්න ඕනේ. හේතුව මෛත්‍රී බුද්ධ ශාසනය ඇති වෙලා එතකොට ගෞතම බුද්ධ ශාසනයේ ධර්මෙන් තාම රාත් වෙනවා, පිරිනිවන් පානවා කිව්වාම මේ භද්‍ර කලාපයේ පුරාම තථාගතයන් වහන්සේගේ ගුණ කියනවා. ඒ බුද්ධ ශාසනයේ විශාල වශයෙන් සූත්‍රානුසාරයෙන් දේශනානුසාරයෙන් ගෞතම තථාගතයන් වහන්සේගේ ගුණ කියනවා. හේතුව තමයි පින්වතුනි මේ 5000 ඉවර වෙන තාක්කල් රාතන් වහන්සේලාගෙන් අඩුවක් වෙලා නැහැ. සෝවාන් සකෘදාගාමි අනාගාමි උත්තමයන්ගෙන් අඩුවක් වෙලා නැහැ. 5000 ඉවර වෙලා පින්වතුනි මිනිස්සු මාර්ගඵල නිවන් අවබෝධ කරනවා. එහෙනම් අපි මේ සම්බුද්ධ ශාසනේ මේ කමඨාන් වඩන්නට ඕනේ. අපගේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනය පිළිනුවම් පාන්න නැතුව ආරක්ෂා කරගන්නට ඕනේ. උන්වහන්සේ සාරාසංක කල්ප ලක්ෂයක් ඇටමස්ලේ නාර දන් දීලා අවබෝධ කරපු ධර්මය මේ ලෝකේ ආරක්ෂා කිරීමේ වගකීම මේ ධර්ම දේශනාවෙන් පස්සේ අපි හැමෝම සතු වුණා පින්වතුනි. එහෙනම් මේ ධර්මය හදරින්දලා රකින්නට ඕනේ. අපි අභෝම මාර්ගඵලවලට පත් වෙලා මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරලා අපට පුළුවන් විදියට දෙන්නෙකුට හරි 10 දෙනෙකුට හරි 100කට හරි 1000කට හරි කියන්නට ඕනේ. මේ ධර්මය මේ ලෝකයේ පුරාම රැගෙන යන්න ඕනේ. අපගේ තථාගතයන් වහන්සේ මේ වගේ උත්තමයන් ශ්‍රේෂ්ඨ තනන් වහන්සේ කෙනෙක් කියලා ලෝකෙට අපි කියන්නට ඕනේ. මේ ලෝකයේ සෑම රටවල්ම සෑම ජාතියක්ම තථාගතයන් වහන්සේට නමස්කාර කරලා සාදුකාර දෙන්නට ඕනේ. මේ ලෝකේ සෑම කෙනාම දායාමාර වෙනකොට තථාගතයන් වහන්සේට නොහිඳුල් අග්‍ර කොටස බුද්ධ පූජාව පසෙන් පූජා කරන්නට ඕනේ. ඒකට මේ සම්බුද්ධ ශාසනයේ මාර්ගඵලලාභීන් වැඩි වෙන්නට ඕනේ, රාතන් වහන්සේලා වැඩි වෙන්නට ඕනේ. ගිලීගෙන යන සද්ධර්මය ප්‍රත්‍යක්ෂ කරලා නැවත දේශනා කරන ප්‍රඥාවතුන් බිහි වෙන්නට ඕනේ. එහෙනම් අද ඉඳලා මේ කමඨාන වඩමු. අපි අභෝම මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන මේ ලබාපු මිනිසත් භවයේ අවසාන භවයේ කරලා අපි පිරිනිවන් පානවත් එක්කම ශාසනයට නවත පිබිදීමක් ලබා දෙමු, දීර්ඝායස ලබා දෙමු. හැමෝටම මේ ධර්මයේ ශ්‍රවණය කරලා මේ කමඨාන් වඩලා රාත් වෙන අවස්ථාව බී කරමු. එනං කන්තිච සෝව චස්සතා සමනානංච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා ඒතං මංගල මුත්තමං කියන ගාතාව අපි අමෝගම ජීවිතයේ අවසාන ධම්මපදේ වුණා. අපි අමෝගම ජීවිතයේ අවසාන බණ බවට එම නැත්නම් ධර්ම දේශනා බවට පත් වුණා. පින්වත්නි, හද වෙනකම් මේ කට්ටිය ඉපද දුක් විඳේ. මේක ආගන්න ලැබිච්ච නැති නිසා තමයි දැන් අපි දන්නවා ගෙවල් වල වැඩ කරන ගමන් මේ ආයතන හයේ අඩුව හදන්නේ කොහමද. ගෙදරින් අපට බයිනවා, ඒක ඉවස ගන්නවා, ඒකට කීකරු වෙනවා, ඒ තුලින් තමන්ගේ මනස දකිනවා. සාකච්ඡා කරලා තරහා යන්නේ නැතුව පරිගන්න ඇතේ මානසිකත්වය ඇති වෙන්නේ නැතුව සිත හදා ගන්නවා, සාකච්ඡාවෙන් වෙනස් කර ගන්නවා. බලන්න පින්වත්නි, මේ ලෝකේ ජීවත් වෙන්න මොනතරම් ලේසිද කියලා. මේ පරිසරයෙන් අපට කිසිම හානියක් කරන්න බෑ. මේ නාම රූප වලින් අපට කිසිම මාරයකට අත තියන්න බෑ. අපගේ අවසාන කමඨාණේ මේ ශ්‍රවණය කළේ, අවසාන මංගල ධර්ම දේශනාව මේ ශ්‍රවණය කළේ. එහෙනම් අදින් ඉඳලා මේක වඩන්න, මේ තප්පරේ ඉඳලා පුණ්‍යක් එත කියන මේ සිතේ වපුර ගන්න, නැවත නැවත මෙනෙහි කරන්න, සෑම තප්පරයක් ගානේ මේ කමඨාණත් එක්ක ජීවත් වෙන්න. ඉතුරු වෙලා තියෙන ආවිස කාලය තුළ ඒකාන්ත වශයෙන් අරියත් බෝධියෙන් පිරිනිවන් පාන්න. මේ ධර්ම දේශනාව කමඨාණ මේ සියලුම දෙනාට හේතු වේවා, වාසනාම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි, සියලු දෙනාම වැඳ ගන්න සංඝරත්න ආශිර්වාද කරන්නේ.